සුරේන් රාගවන් ඇමතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා.
ස්තුතියි. Thank you honorable chair. අද මේ විවාදයේ මුඛ්‍ය වුණු ඉලක්කය වන්නේ මේ රටේ ආර්ථිකය පිළිබඳව ඇති ප්‍රගමණය තවත් තීව්‍ර කරමින් ගෙන යා හැකි ආකාරයේ පනත් කීපයක් සම්මත කර ගැනීමයි. මේ නිමිත්තෙන් උදේ සිට සවන් දුන්නු ඕනෑම කෙනෙකුට ඉතා සක්සුදක්සේ පැහැදිලි විය යුතුයි. අපි ආර්ථික මුදවා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට, ඉකොනොමික් රිකවරි ප්ලෑන් ඇනලිසිස් වෙනුවට අද කළේ ළඟදී ඇතිවිය හැකි කියලා උපකල්පනය කරමින් ඉන්න මැතිවරණයකට සූදානම් වෙමින් ඒ දෙපාර්ශ්වයම එක එක්කෙනා දෝෂාරෝපණය කිරීමෝ දැයි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට මට කුකුසක් ඇතිවෙනවා ගරු සභාපතිතුමනි. මෙය ඔබෙත් මගේත් මාතෘභූමියේ එක්තරා විදිහක භූගත වුණු ඛේදවාචකයේ සංකේතයයි. රට වෙනුවෙන් නොව, රට මුල් කරගෙන නොව, අපේ අනාගතය වෙනුවෙන් නොව, අපේ අනාගතයේ දූදරුවන් වෙනුවෙන් කියන මේ සියලු සාධකයන්ට ඔබෙන් අපට අවශ්‍ය කරන්නේ බලය ලබා ගැනීමයි. කෙසේ හෝ බලය ලබා ගැනීමයි. ඉන් පසුව ඊටත් වඩා ශිෂ්ටාචාර විරෝධීව ඒ ලැබුණු ලබාගත් බලයේ තවදුරටත් රැඳී සිටීමයි. මෙන්න මේ ත්‍රිකෝණය නිසා තමයි සුන්දර වූත් කිසි දේශයකට නොදැවෙනි වූත් ඔබෙත් මගේත් මාතෘභූමිය අද කඩා වැටි නැවත නැගිටින තත්වයකට පත් වී තිබෙන්නේ. X පරපුරට අයිති අපි Z පරපුර වෙනුවෙන් අසමත් කර ඇත්තෙම. සමාජ, බුද්ධිමය, ආර්ථික, සංස්කෘතික වැනි සියලු සම්මුතීන් අපේ අතින් ගිලිහි ගිහින් නැත. එහෙනම් මේ අවස්ථාවේදීවත් වැඩිහිටියන් හැටියට, වග කියන අය හැටියට, පුරවැසියාගේ ඡන්දය අරගෙන ඔය පුරවැසියාත් ඒ පුරවැසියාගේ අනාගතයත් ඔවුන්ගේ දුවදරුවන් වෙනුවනුත් නීති සම්පාදනය කර මේ පුණ්‍ය වූ භූමිය හරිමග යවන්නට අවශ්‍ය කරන දැනුම, ක්‍රියාව හා උපයෝගිතාවය කළ යුතු අපි නේද මේ උදේ සිට හවස් වෙනතුරු දැන් බෙදී වෙන් වී එකිනෙකාට දෝෂාරෝපණය කරමින් සිටින්නේ. එය ඛේදවාචකයකි. එය අපි පසු තැවිලි විය යුතු මනස් බුද්ධි සංකල්පයකයි මා හිතනවා. ඒ නිසා මා කැමති මා නිතරතරේ ගනුදෙනු කරන
සම්මුලාසන සඳහා ගරු මන්ත්‍රීතුමෙකුගේ නමක් යෝජනා කරන්න.
උදේන කිරිනගොඩ ගරු මන්ත්‍රීතුමා මුලසන සඳහා යෝජනා කරන්න.
ඒ යෝජනා ඉස්සර කරනවා.
උදේන කිරිනගොඩ මන්ත්‍රීතුමාට මුලසනයට ආරාධනා කරනවා.
සුදී ගරු මන්ත්‍රීතුමනි, එනිසා මා කැමති මේ කාලය තුළදී මා මිත්‍ර හර්ෂදි සිල්වා මහත්මයා මා නිතරම ගනුදෙනු කරන මේ පාර්ලිමේන්තුවේ මා ගරු කරන කෙනෙක් හැටියට එතුමන් කළ කතාව මේ මොහොතේදී එතුමන් නැහැ. නමුත් එතුමාට පිළිතුරු දෙන්න අයිතිය තියෙනවා. එතුමා ඉදිරිපත් කරපු එක්තරා සංකල්පයක් පිළිබඳව මන්ද යතේ උදේ ආර්ථික සංකල්පයට වඩා ඔබට ගිය දේශපාලන සංකල්පයක් සෛද්ධාන්තයක් වන නිසා ඔනබල් හර්ෂ ඩි සිල්වා ටුඩේ ටොක්ඩ් අබවුට් සෝෂෝ ඉකොනොමික් මාකට් ඉකොනොමි සෝෂෝ ඉකොනොමික් මාකට් සජබ අය මම හිතනවා කඳවුරු අතහැර අලුත් කඳවුරු වලට යන්නට ලෑස්ති කියන එකේ පෙරවදනක් දෝ මේ කියා සිටියේ. එහෙම නැත්නම් මේ රටේ ජනයාව හැමදාමත් ඇඳුවා වගේ රැවට්ටුවා වගේ තවත් රැවටිල්ලකටද මේ ලැහැස්තු වෙන්නේ? සමාජ මුහුණුවරක් තිබෙන ආර්ථිකයක් ගැන කතා කරනවා. සභාපතිතුමනි මේ සංකල්පය අලුත් දෙයක් නෙවෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය මුල් කරගත්ත මේ සංකල්පය දකුණු කඳවුරෙත් වම් කඳවුරෙත් අයිති නොවන මැදමාවතේ යා හැකි කියන ආර්ථික ප්‍රතිපත්තිය ඇල්ෆ්‍රඩ් මුල කියන ආර්ථික විද්‍යාඥයා ගෙනත් දුන්න සංකල්පයයි. නමුත් ඒ සංකල්පය අනුව අවම වශයෙන් සියවස් භාගයක් වැඩ කරපු ජර්මනිය අද කියනවා ඒ සංකල්පය වැඩ කරන්නට බැරි සංකල්පයක්. අන්න ඒ සංකල්පය මුල් කරගෙන ඉස්සරහට ගිය යුරෝපීය හවුල ඒ හවුලෙන් වෙන් වෙන්න ඕනේ කියලා බ්‍රිතාන්‍ය වෙන් වුණේ මෙන්න මේ හේතුව නිසා. නමුත් ඒ සංකල්පය හර්ෂ සිල්වා ඉදිරිපත් කරනවා නම් එනම් ප්‍රධාන විපක්ෂයේ කොටස්කරුවන් වෙන සජබ අද අකමැත්තෙන් හෝ එමු නැත්නම් අව්‍යාජව පිළිගන්නා වූ දර්ශනය වෙන්නේ අපි ඒ දර්ශනයට අනුවත් මේ මාස 23 වැඩ කර තිබෙන බව මේ ගරු සභාවට කිව යුතුයි. මාකට් ඉකොනොමි සෝෂල් මාකට් ඉකොනොමි එකේ ඉල්ලන්නේ මොකද්ද? ෆිස්කල් ප්‍රොසීජියර්ස් ආර්ථික ක්‍රමවේදය හරිගස්සන්න. මේ සභාවේ මම සමාජිකයේ මහජන මුදල් ප්‍රතිපාදන කමිටුවේ ඒ කමිටුව තුල අපි මේ වෙනකොට අලුත් ප්‍රතිපත්ති 80කට වඩා ගෙනත් සම්මත කරගෙන තිබෙනවා. ෆිස්කල් ප්‍රොසීජියර්ස් had been followed so much so that even our central bank is an independent institute with accountability to the people where the governor is responsible for inflation and economic growth. We have done that. Honorable Harsha, we have done that. Stability of the currency. ඔබතුමා මිත්‍රපහේ පිටරට යන කෙනෙක් සභාපතිතුමනි මා දන්නවා. ඒ නිසා ඔබතුමා අද උදේ ඇමරිකානු ඩොලරේ මිල චෙක් කළාද මම දන්නේ නැහැ. 2000 අපිට අද උදේ වෙද්දී රුපියල් 299ට අපි ඇමරිකානු ඩොලරය හිර කර තිබෙනවා. 420ට ගිය ඇමරිකානු ඩොලරය we have fixed it to less than 300 rupees. That is currency stability, which is fundamental part of the so-called socio market that the present opposition is trying to embrace. Price stabilization. We have brought in price stabilization in every essential good. Electricity, fuel, gas, and medicine, there is a price stabilization. Competition, economic competition is another factor. Yes, we have opened our markets. It is only last 2 weeks ago we finalized the trade agreement with Singapore. Of course, I had to question. මම ඒ වෙලාවේ question කළා ඒගොල්ලන්ව. ඒ chief negotiator මේ අසංකරණයකින් පරිදි කර ජනතාවට තියෙන ප්‍රධාන ලාභය මොකක්ද කියලා. එයා ඒක කිය යුතුයි. නමුත් ශ්‍රී ලංකාව අද වෙනකොට ලෝක වෙළඳපොළට විවෘත කරන ආර්ථිකයක් සඳහා ගමන් කරන බව හර්ෂණු දන්නේ නැතුව නෙමෙයි. අපි විදේශීය වෙළඳපොළ හා සම්බන්ධ වීම. ඔව් කියපු එක දෙයක් තමයි ඉන්දියානු ප්‍රාන්තයන් සමග ගනුදෙනු කිරීම පිළිබඳව කවුද ඌට චෝදනා කළා කියලා මා හිතනවා ඓසේ කළා නම් එක වැරදි. මන්දයත් ආර්ථික වර්ධනයෙන් මේ මොහොතේ තිබෙන ආර්ථික වර්ධන තුනක් තිබෙනවා මේ කේන්ද්‍ර තුනක් තිබෙනවා ආසියාවේ. ඉන්දියාව ජපානය හා චීනය ගරු රාජ්‍ය ඇමතුමා ඉන්නවා විදේශ කටයුතු සම්බන්ධයෙන් එතුමා සමග අපි වාඩි වුණා ලංකාවට පැමිණි ජපාන විදේශ ඇමතිනියත් එක්ක. එතුමගේ කතාවගේ අවසානයේ කිව්වේ මොකද්ද? ශ්‍රී ලංකාව යන මේ ගමන පිළිබඳව ජපානය අපේ දෙවැනි ලොකුම ණය දුන්නු රට ඇටියට කිව්වේ මොකද්ද? We are confident about Sri Lanka's recovery and we are behind to willing to help Sri Lanka in a journey කියලා. ඒ නිසා අද වෙනකොට මා හිතනවා විපක්ෂයට වචන නැතුවද මම දන්නේ නැහැ. කෙසේ හෝ මිසෝරි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාවේ PhD එකක් ගත්ත හර්ෂ ඩි සිල්වාට නම් මීට වඩා වචන තිබිය යුතුයි. In case social market economy එක ගැන මීට වඩා ලොකු අර්ථ දැක්වීමක් කරන්න අවශ්‍ය නම් වෙන කොහෙත් යන්න ඕනේ නැහැ. රජෙන් සාලි ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයා මේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ අයිලන්ඩ් පත්‍රයට ලියපු දිග ලිපිය කියවන්න. එනම් සභාපතිතුමනි මා එතරින් ඒ ප්‍රශ්නයේ එසේ තබා
ගරුමන්ත්‍රීතුමනි ඔබතුමාන්ට විනාඩි 6ක් වැඩිපුර ලබා දීමට අනුපක්ෂයේ සංවිධායකතුමා තීරණය කළ තියෙන බව දන්නවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ කමක් නැහැ අපි කතා කරන්න කවුරුත් නැතත් තනියම ඉඳලා හරි අපි ලෝකෙට කියන්න දෙන දේ වෙනවා තමයි. එහෙම තමයි බුදුන් කියපු වචනය අහන්නත් කවුරුත් හිටියේ නැහැ ආරම්භයේදී. ඊට පස්සේ සෙනග ආවේ ගරුද මන්ත්‍රීතුමා. අහන පුද්ගලයා අනුව නෙමෙයි සංඛ්‍යාව අනුව නෙමෙයි වැදගත් වෙන්නේ කියන්නේ මොකද්ද කියන එකයි වැදගත් වෙන්නේ. يعني ඒකයි ඉතිහාසගත වෙන්නේ කවදා හරි. බොහොම ස්තුතියි මේ බාධාවට. ඒ නිසා ගරු සභාපතිතුමනි මා මේ ජනයා ජනතාව ඉදිරියේ අපේ රටේ අදේ මතර නැතත් උසස් පෙළ පාසල් ගිහින් උසස් පෙළ ප්‍රතිඵල ලැබලා ඉන්න දරුවන්ටත් දැන් මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙන දරුවන්ටත් අපි බලාපොරොත්තු දිය යුතුයි. ජීවිතයේ සරලකම හා ජීවිතයේ කේන්ද්‍රය වන්නේ බලාපොරොත්තු ඇති කිරීමයි. අපි උදේ නැගිටින්නෙත් හවස නිින්දට යන්නෙත් හෙට පිළිබඳව බලාපොරොත්තු ඇති. එනම් ගරු රනිල් වික්‍රමසිංහ නායකත්ව යටතේ අපේ අගමැතිතුමා ගරු දිනේෂ් ගුණවර්ධනතුමාගේ නායකත්ව යටතේ මේ රටේ කඩාවැටිච්ච දේශයකට අපි මාස 22ක් තුළ මේ පළාතේ මේ කලාපයේ කිසිදු රටක නැති බලාපොරොත්තු අපි පැල කර තිබෙනවා සිටවල තිබෙනවා ඒව වර්ධනය වෙමින් තිබෙනවා. උදාහරණයක් ඇටියට 20-23 සම්පූර්ණ ආර්ථික වර්ධනය 1.5ක් තිබුණා. අවසාන කාර්තුවේ පමණක් ගත්තොත් 3.5ක වර්ධනයක් තිබුණා. ඔව් හර්ෂ ඩිසිල්ව කිව්වා පෞගේ අවුරුද්දේ ආර්ථික සංකෝෂණයක් තිබුණයි කියලා 2.7ක් අපි පිළිගන්නවා ඒක. නමුත් මොකකට සාපේක්ෂව තිබුණේ ඒක? 22 ආර්ථික සංකෝෂණය 7.8ක් තිබුණ එක තමයි ගිය අවුරුද්දේ අපි 2.7කින් නවත්ත ගත්තේ. ඇයි ඒක ඇත්ත කියන්නේ නැත්තේ? ඇයි මේ සත්‍ය වහන්නේ? ඇයි මේ කොලේ වහලා මේ නොමග යවන්න හදන්නේ? කරුණාකර මෙන්න මේ තත්වයන් තේරුම් ගන්න. මේ මම කියනවා නෙමෙයි Times of India මාර්තු 16 ආටිකල් එක කියවන්නේ. ADB report එක 8 වෙනිදා අප්‍රේල් මාසේ ආර්ථික ආසියානු සංවර්ධන බැංකුවට සමීපව ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ආයතනය තමයි ADF Asian Development Fund. ඒ ෆන්ඩ් එකේ 8 වෙනිදා අප්‍රේල් මාසේ දුන්නු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 3.5ක් මේ අවුරුද්දේ අපි ලබා ගන්නට නියමිතය මේ ආකාරයට ගියොත් මෙන්න මේක දරා ගන්න බැරි නිසා මෙන්න මේ දේශපාලනය දරා ගන්න බැරි නිසා කඩාවැටෙන දේශයක නැවත කාටත් කරන්න බැරි ආර්ථික පුදුමයක් කර තිබෙන නිසා ඔන්න කියනවා දැන් අර ක්‍රමය හරි නැහැ මේ ක්‍රමය. ඔව් සමහරලාට අපි IMF එකත් එක්ක කරපු ගනුදෙනු අනුව ගරු ඇමතුමාලා සහ රාජ්‍ය ඇමතුමා දන්නවා IMF එකෙන් අපිට අපේ ණය දුන්නු මේ පෞද්ගලික ණයකරුවන් අපිට කිව්වා බිලියන 18ක් ගෙවන්නයි කියලා. අපේ IMF එකේ සියලු සංකෝප දේශ වලට එකඟ වෙලා නැහැ මතුමනේ. බිලියන 18ක් දෙන්න කිව්වා. අපි කිව්වා බෑ. මන්දයත් බිලියන 18ක් දෙන්න පුරන්දු වුණොත් මේ ආර්ථික වර්ධනය කඩාවැටෙන්න පුළුවන්. බඩ පෙර දෙක යුද්ධයක් තිබෙනවා. යුක්‍රේනයේ තාම විරලා නැහැ. ගාසා තීරයේ යුද්ධය විරලා නැහැ තාම. තවත් ඕක වර්ධනය වුණොත් අපි දුන්නු පුරන්දුව ආපහු ගන්න පුළ රටක් බඩ පත්තර නිසා අපි කිව්වා බිලියන 18 අපි දෙන්න බෑ. අපි දෙන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම මේ අවුරුද්දේ සිට 2028 දක්වා අපි හරි ගස්සගෙන 2028 සිට අපි තව අවුරුදු 10ක් අරගෙන මේ ණය ප්‍රමාණය ගෙව ඉවර කරනවා කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා IMF එක කියන ගැටබර පදවලට හැම එකටම අපි නටනවායි කියන මිත්‍යාව හර්ෂ ඩිසිල්වා ඇතුළු පිරිස දැනගත යුතුයි. ඔහු ඒව ඉවත් කරගොතුයි. ඒවා මුසාවන්. ඊළඟට අපට කිව්වා ද හින්දු පුවත්පත්. මම මේ අහගෙන මේ එක එක දේවල් කියනවා නෙමෙයි. මේවා ලෝක ප්‍රසිද්ධ පුවත්පත් වාර්තාවන්. ද හින්දු පුවත්පත කිව්වා එවුන් අප්‍රේල් 16 වෙනිදා රොයිටර් වාර්තාවක් අනුව කියනවා බිලියන 12ක ප්‍රතිව්‍යුහගත කිරීමක් අපට ලැබීමට නියමිතය. ගරු සභාපතිතුමනි අපේ ණයවලින් චීනය බිලියන 4.7යි ජපානය බිලියන 2.7යි ඉන්දියාව 1.8යි ADB බැංකුව 5.7යි World Bank 3.9යි පැරිස් ක්ලබ් එක 2.7යි ඊළඟ අය පෞද්ගලික හා කට්ටිය මේ සියලු දෙනා ඇතුළුව චීනයේ ඇතුළුව කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ නවපතුව ගත කිරීමට වෙන කිසිදු රටක දුන්නේ නැති සහන සම්ප්‍රදායක් සමූහයක් අපිට දෙන්නයි කියලා. ඇයි ඒ කරන්නේ? ඇයි ඒ කරන්නේ? මේ නායකත්වයේ පිළිබඳවත් අපි ගන්නා වූ තීරණ පිළිබඳවත් අපට ඒ අයට ජාත්‍යන්තර මට්ටමින් විශ්වාසයක් ගොඩනැගී තිබෙන නිසා මෙන්න මේ තත්ත්වය යටතේ තමයි මැතිවරණ කොමසාරිස්තුමා සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 16 කාලය තුළ මැතිවරණයක් ලැබිය යුතුයි යන්න දින ප්‍රකාශ කරන්නේ. ඒ දින ප්‍රකාශ කිරීමත් සමගම අශෝක මන්ත්‍රීතුමනි සමාවෙන්න මෙහෙම කියනවාට අර අපේ ගම්වල කියනවා ගැරන්ඩියක් කාපුවම භූමිතල් දාපුවම ආයෙ ගැරන්ඩිය ඉන්න පළාතක් නැහැ ඌ කොහේ යනවද කියලා දන්නෙත් නැහැ මොනවා කරනවද කියලා දන්නෙත් නැහැ දැන් විපක්ෂයට එහෙම දෙයක් වෙලා දූ කියලා මට හිතෙනවා මන්දයත් කියන්න තියෙන්නේ මොකද්ද බැහැයි කියලා දාලා ගිය රට එපා කියලා දාලා ගිය තනතුරු බාර අරගෙන මේ රටේ පුරවැසියා කරපු කැපවීම නිසා බදු ගෙවල මේ මහන්සි සියල්ලක්ම දරාගෙන මේ ආර්ථිකය ගොඩනගාගෙන තිබෙනවා මා හිතනවා ශ්‍රී ලංකාවේ මේ සිදුවමින් පවතින මේ ක්‍රියාදාමය දෙවෙනි වෙන්නේ චීනයේ දෙන් ෂෝපෙන් කරපු ක්‍රියාදාමයට පමණි. නමුත් ඒකට මිලියන 400ක් දුප්පත්කමෙන් ඉහළට ඔසවන්නට දෙන් ෂෝපෙන්ට අවුරුදු 12ක් ගත වුණා. මා හිතනවා මේ ආකාරයට අපි ගත කළොත් ශ්‍රී ලංකාව අපට 20යි 30 වෙද්දි තව අවුරුදු 6කින් ඉන්න හිටින්න පුළුවන් රටක් හැටියට ගිය අය ආපහු නැවත පෙරලා එන්නට ආස හිතන රටක් හැටියට පාස්පෝර්ට් එක පෙන්නලා yes I am proud Sri Lankan කියලා ඕනෑම රටකට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්නට හැකි වෙයි කියා මගේ බලාපොරොත්තුවයි ප්‍රාර්ථනයයි පාරමිතාවයි භාවනාවත් ඒකයි මගේ. ඒ නිසා මම කියන්නේ මගේ මිත්‍ර හර්ෂ ඩිසිල්වාට ඔහු කියනවා ලබන අවුරුද්දේ ආර්ථික වර්ධනයක් ගෙනවන්න 10%ක අනේ මගේ දෙයියනේ කොහොමද මේක කරන්න කියලා කියන්නකෝ අපිට. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා තන්දේ තියෙනවා නම් උදාහරණයක් වශයෙන් අපි ඔක්කොමලා සීන දකින්නවනේ ස්වාපරතුමා. අපි කියමු අපි සීනියක් දකින්නවයි කියලා ඔක්තෝබර් 5 ඉලෙක්ෂන් තියෙනවා. ඔක්තෝබර් 6 විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස ජනාධිපතිය. නේ එතනින්දලා දෙයියනේ 25යි 20යි 25 ඔක්තෝබර් 5 මාසේ 5 වෙනිදා වෙනකොට ආර්ථික වර්ධනය 10%ක් දෙන්න පුළුවන්. මේක මෝඩි ජනාධිපතිතුමාවත් අනේ මට බාධා කරන්න එපා ආගෙන ඉන්නකෝ. නෑ නෑ එයා කිව්වා හැම වර්ෂයටම අනේ ඒක තමයි මාත් පුදුම වුණේ හැම වර්ෂයටම 10%ක් දෙනවයි කියලා කිව්වා. ඔන්න බලන්න ආපහු ගිහින් ඉතින් මම හරි වැරදීමක් නම් වැරදි අපිටත් වැරදිනවනේ වැරදිනවා මම එබැයි එක දෙයක් මට කියන්න ඕනේ එතුමාට. එතුමා මම හිතන්නේ ආර්ථික දර්ශක විද්‍යාඥ පදනමේ ඉදිරිපත් කරනවා. නමුත් අද උදේ එතුමා මට දුක හිතු මේකයි එතුමා කතා කරන්න පටන් ගත්තේ දේශපාලන වේදිකාවක වගේ. ඉතින් මේ තිබෙන මැතිවරණාසයේ කෝට්ටේ ආසනය කාටයිද දන්නේ නැහැ. එහෙම කතිකාව තියෙනවානේ. ඉතින් මම හිතන්නේ අපේ සභාපතිතුමනි ශ්‍රී ලංකාව සියලු දෙනාගේම Bloomberg has declared that Sri Lankan currency is the most promising and performing currency in the world in the Asian region now. How did we do this? It is because not simply because we are sitting here and debating and answering questions. It is because the absolute sacrifice that this country's citizen, ordinary citizen made. We ought to respect them. We ought to recognize that respect. Our remittance have increased. Our productivity has increased. Our farmers are working. Our fishermen are going to the sea because they have enough diesel and kerosene oil. And our people are now traveling abroad because we have in a mechanism of issuing passports because the Middle East is picking up again. So with all these factors, I do not see there is any other change, any other redirection that this country needs except to carefully guided, principle-based restructuring as well as an industrial-based productivity market that we need to. Yes, we are good at our services. The danger is because other අපට ලැබෙන ආදායම් ප්‍රධාන දෙකම පදනම් වෙන්නේ බාහිර සාධකයක් උඩ. Tourism එක බාහිර සාධකයක්. අපි නෙමේ මේක කරන්නේ. TikTok එකේ කවුරු හරි 5 දෙනෙක් 6 දෙනෙක් ලංකාවට විරුද්ධව ලියුවොත් එහෙම බුකින් කැන්සල් වෙනවා. ඕකනේ යථාර්ථය. එහෙනම් මේ වෙනකොට අපි දන්නා හැටියට මේ මැයි මාසේ මැද හරියේ අපි දන්නා එයාලයින්ස් හොටෙල්ස් වලින් බුකින් අරන් බලද්දී දෙසැම්බර් මාසයේ වෙන විට මේ මව්බිමට මිලියන 2ක් ලක්ෂ 20ක් ඉක්මවන විදේශික සෙනඟක් එන්නට නියමිතය. ඒ අය ලංකාවට අරන් එන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 7කට ඉක්ම වෙන්න පුළුවන් කියලයි දැනට සංගණනය කරගෙන තියෙන්නේ. මගේ අවධානය මම කියන්නේ මෙන්න මේ කාරණේ අපි ඉතාමත් සියුම්ව බලා ගන්න ඕනේ. යම්ෝ ආකාරයකින් බාහිර පාර්ශයකට පුළුවන් නම් මේ වර්ධනය යම්ෝ විදියකට බලපෑමකට ලක් කරන්න අපි කෙසේ එය පාලනය කරමුද යන්න ආර්ථික විද්‍යාඥයනුත් සෙන්ට්‍රල් බැංකුව අපේ මහ බැංකුවත් ඒ වගේම විදේශ කටයුතු මේ සංචාර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාත් මා හිතනවා සැලකිල්ලට යම් මන්දයත් අපි ඉතාමත්ම දැන් නම් ඉතින් අපි කිව්වා වගේ ඒ දවස්වල අපිට කිව්වේ IMF යන්න එපා කියලා. ඒ දවස්වල කිව්වේ වැල් පාලමේ එල්ලෙන්න එපා කියලා. දැන් නම් ඉතින් ආයෙත් කිව්වනේ IMF වෙන විකල්පයක් නැහැ. වැල් පාලමේ බාගයටත් වැඩි ඇවිත් තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යන්න තියෙන්නේ කියලා අපි කියනවා. ඔව් අපි රිස්ක් එක ගත්තා. අපි අවධානම ගත්තා. මේ අවධානම් සියල්ලක්ම අරගෙන අපි වැල් පාලමේ ඕගොල්ලොන්වත් ගොඩ අරගෙන අපි මැදින් එහා පැත්තට ගිහින් යන්න නියමිතය. ඒ ආසන්නය අන්න ඒ ජයග්‍රහණය දැක ගන්නට බැරිව ඒ ජයග්‍රහණය වුණොත් සිදු වෙන්නේ මොකද්ද? වැඩන කරපු දාලගිය බැහැයි කිපු IMF යන්න එපා කියලා කියපු සියලු දෙනාගේම න්‍යාම යෝජනා ජනතාව අතින් නිෂ්ප්‍රභ වෙන නිසා ඒ සියලු දෙනාගේම ඡන්ද ව්‍යාපාර නිෂ්ප්‍රභ වෙනවයි කියලා භීතියක් නිසාද අද මේ ආකාරයෙන් වෙනස් වචනවලින් කියන්න උත්සාහ ගන්නවා සමාජ ආර්ථික රටාවකට අපි යනවායි කියලා. අස්වැසුම සමාජ ආර්ථික රටාවක් නෙවෙයිද? උරුමය සමාජ ආර්ථික රටාවක් නෙවෙයිද? අස්වැසුම ජනාධිපතිතුමා පෙරේදත් කිව්වා තුන් ගුණයක් වැඩි කර තිබෙනවා. උරුමයක ව්‍යාපෘති යටතේ කර්තව්‍යපත්තමනේ සංස්කෘතික මම අයිති වෙන්නේ දෙමළ ජන කොටසට. මේ රටේ අවුරුදු 29ක් අපි සිංහල තරුණයන්ගේ දෙමළ තරුණයන්ගේ ලේ A9 පාර දිගේ ගලාගෙන ආවා වවුනියාව දක්වාම. ඒ පටන් කළේ ඒ උරුමය ඉල්ලා සිටියේ තමන්ට ජීවත් වීමේ අයිතිය සාතික කරන්නයි කියලා රාජ්‍ය විසින්. එනම් ඒ කතාව අද ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකතු වී එකදු උණ්ඩයක්වත් පත්තු නොකර ඒ ජනයාට නැවතත් ඒ උරුමය ලබා දීමට මුළු ලංකාව පුරාම විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාතේ 23 වෙනිදා අපි ආපහු යනවා යාපනයට. අපි පටන් ගත්ත ගියපතාවේ අපි ඔප්පු උරුමය ඔප්පු 5000ක් දුන්නා. මේ වතාවේ 7500ක් අපි ලෑස්ති කර තිබෙනවා. මම ආරාධනය කරනවා TNA මන්ත්‍රීවරයා කචේන්ද්‍රන් මෙතන ඉන්නවා, එතුමාටත් එන්න කියලා. බන්ද එංගලෝඩ சேர்ந்து இந்த உரிமை போராட்டத்திலே மக்கள் உங்களுடைய மக்களும் என்னுடைய மக்களும் நிலத்துக்காக சரி நீங்கள் தமிழ் மக்களே
you have 2 minutes more
yeah என்ன சார் நான் உதாரணத்துக்கு நான் கேன்னே come this is exact the time our people fought for the land and you are part of that today the government is willing to give without any strings you may vote for anybody நீங்கள் யாருக்கும் வாக்களிங்கோ ஆனால் காணியனுடைய வாழக்கூடிய தேசத்தினுடைய உரிமை எங்கள் மக்களுக்கு இருக்குது என்று நாங்கள் சொல்ல வேண்டும். அது உரத்த சொல்ல வேண்டும் நாங்கள். எனிசா மாஹிதனவா மென மே ஆர்த்திக ரட்டாவத் மே சமாஜ ரட்டாவத் மே சமாஜ சம்முதியத் அபி அலுத் கர்மின் செட்டினவா மே மாச 6க்கு அப்புறம் இதுரு வீ திபெனோ சந்தேயக் திபெனோ நான் சந்தேயகட லாஸ்தி அபி அபி முஹன தெனோ அபே அபேட்சகாய கவுது கேலா அபி ஏ வேளாவட கியன்னா சந்தேய பிரகாச கரன்ன கியன்ன சந்தேய அபதன்ன கியன்ன அபி தான ஜொக்கியா தூரவமாய் ஏ ஜொக்கியா திரணவமாய் அன்ன ஏ பலாபுருத்து வெதுவாய் முகத மே வெட கரப்பு ஆண்டுவக் மேக வெட கரப்பு 24க் மாச 24க் மேக அபி கய்ய கேவுவே நே அபி கய்ய நாயகல உனேத் நே தால தூர நாயகரத் உனேத் நே ஏக நிசா கரு சபாபதி துமனி காலே அனுவ මා ඔබතුමාට සූතිවන්ත වෙනවා මේ දුන්නු කාරණා ටික අපිට පෙළගස්සන්නට පුළුවන් වෙලා තිබෙනවා මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් ඇතුව අදරෑ නිදිය ගන්නටත් ඊටත් වඩා සබවාදී බලාපොරොත්තුවක් ඇතුව උදේ නැගිටලා බුදු පහන පත්තු කරන්නත් කුරුසියේ දන ගාලා වඳින්නත් කෝවිලේ යන්නත් පුළුවන් වෙන දේශයක් අපි නිර්මාණය කර තිබෙනවා අන්න ඒ දේශයේ පෙරගමන් කරුවන් වන්නටයි කියා මේ රටේ ජනයාට අපි ආමන්ත්‍රණය කරමින් අඳගසමින් ආරාධනය කරමින් මා නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
Thank you very much, Honorable Member. Honorable Dayasiri Jayasekar, you have 8 minutes.
Ada arape Surendra Raghavan Mahathayage vinadi kiyawa gudunna nam hondai kiyala man kalpana kare. Oy ethuma patan gatte me janadhipati warne parne wenin kaya gahanawa kiyala dan antiram balan giya ethumath nathara une edeni. Ha man kalpana kare kawuda me joka kawuda kiyala hoyaganna beru idi jokiyada jokada kawuda? Hari kawuda obathumala jokiya kiyala poddak kiyala den issala. Right. It has then ඇතරම අර ගරු කතා මුලසන මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අර අපේ ගම්වල තියෙනවා කම්මුල් ගාය හැදුනම ගානවා උරුලෑඔක්ගේ පස්ස පැත්තේ තියෙන මේ සට්ටම කියලා උරුලෑ සට්ටම් කෝටුවක් අරගෙන ඒක ගානවා දෙහිවල ගාලා මූ කම්මුලේ ගාගත්තාම මේ අමාරුවක් හැදෙන්නේ නැහැ මේ කම්මුල් අමාරුව නතර වෙනවා මයිදානේ මං හිතන්නේ එදා ඉතින් අලියා ඒක තමයි අලියක් අයි කොරලෑ සට්ටම් කියන්නේ ජාති දෙකක් ඒක තේරුම් ගන්න ඉතින් මම මේ තව දව බෙදක් කිව්වාට තව බෙදක් උනන් තව බෙදක් කියන්නම් මට තේරෙන්නේ නැහැ ඔයාලා අලියක් ගාලා ආදලා දෙන්නද නැත්නම් මම ඉතින් දැන් අලියක් තමයි ගන්නෙ මං හිතන්නේ හරි ඉතින් කොරලෑ සට්ටම් ටිකක් අරගෙන ගෑව නම් මං හිතන්නේ ටිකක් අමාරුව හරියනවා කියලා මං හිතන්නේ ඉතින් පළවෙනියෙන් මං කියන්න කැමති කරු මුලසන මන්ත්‍රීතුමනි අපේ මැතිතුමා කියාගෙන ආව මම මේ කල්පනා කරේ මොනවද මේ කියන්නේ කියලා. පැය ගාණක් වෙලාව දුන්නා නිකන් ඔහේ කියෝගෝ හිටියා. දැන් මම පටන් ගන්න යන්නේ ඇත්තටම දැන් මේ මෙතන විශේෂයෙන්ම දාලා තියෙන්නේ ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් නැත්නම් මේ ගැසට් නිවේදනයේ අනුව අපගමන බද්ධ අය කිරීම සම්බන්ධව තියෙන තත්ත්වය. දැන් මේ සම්බන්ධව විශාල අර්බුදයක් ආව පහුගිය සති කිහිපෙම VHF සම්බන්ධව ආපු ප්‍රශ්නේ මේ රටේ ලෝක ඉතිහාසයේ කොහෙවත් රටක ඒ රටට එනකොට වීසා ගහන්න වෙන කම්පැනි වලට දීලා නැහැ. ලංකා ඉතිහාසයේ තමයි ලංකාව තමයි පළවෙනි වතාවට පිටරට කම්පැනි එකට ලංකාවේ ආගමන විගණන පාලකට දීන බලය පාවිච්චි කරලා ඒක කම්පැනියට දීලා කම්පැනියට සල්ලි එන විදියටත් Tamanට ගාණක් එන විදියටත් මේ රටේ දෙන මිනිසුන්ගෙන් සල්ලි ගන්න පුළුවන් විදිය වැඩපිළිවෙලක් හැදුවේ. දැන් අපි හිතුවා ඒක ඉවරයි කියලා. දැන් මෙච්චර දවසක් කෑ ගහපුවාම මේක ඉවරයි කියලා තමයි අපි හිතන් හිටියේ. හැබැයි ඊයේ ගරු මුලසන මන්ත්‍රීතුමනි ජපන් ජාතික රෝගයක් ආවත් තවත් ගන්න ඕන ඩොලර් 10ක්. මම දන්නේ මොකටද මේක ගන්න කියලා. දැන් ඊයේ ඩොලර් 10 ගානේ ගන්නවා අර ලංකාවට එන අයගෙන් VHF එකට මං හිතන්නේ අර දැන් මේ ගිවිසුම නතර කරගෙන පස්සේ මේවා ගිවන්නේ බයිද නැත්නම් නඩු දානවද නැත්නම් මේගොල්ලෝ ඒකින්ද කියලා තිබ්බ මේ අවුරුද්ද විතරන ඉවරකල් මේ කී කී හරි අරන් ගාන ගිවන්නම් නඩු පාරන්න එපා නැත්නම් මේක ප්‍රශ්නයක් කියලා ඒ තවත් ඩොලර් 10ක් දැන් නිකන් නොමිලේ තියෙන ජපාන වීසකට තව ඩොලර් 10ක් දැන් ආයිත් ගන්නවා මේ එයාපෝට් එක ඇතුලේ අර කම්පැනි මේ දමුණාසර මට තේරෙන්නේ නැහැ කොහෙන්ද මේ මට කිව්වා දැන් මේ රාගොන් මහත්තයා කිව්වා දැන් මිලියන 2ක් දෙසැම්බර් මාසෙ උනන වෙනවා කියලා. ඉතින් ඔය විදිහට කොච්චර විතර අර අතයට ගනුදෙනු කරපු කට්ටියගේ අතට යයිද කියලා අපි දන්නේ නැහැ. දැන් ඒ වගේ විශේෂයෙන් මම කියන්න කැමති මේ කාර්යෙත් එක ගත්තම අද මම මේ දවස් ගන්නක් මේක දැන් කතා කරුවා මුලසන මන්ත්‍රීතුමනි දැන් මේ රුසියාවට යවලා තියෙන පිරිස් පිළිබඳව. දැට දැන් මට මේ අවස්ථාවේ තවත් තොරතුරු ගන්නවක් ලැබුණා ඒ තොරතුරු අනුව මේ කැම්ප් වල ඉන්න අය දැන් මේ අය තුවාල වෙලා ඉන්නේ ඇඟිලි කපලා අතපය කපලා සමහරගේ කකුල් කපලා මේ වගේ තැම්වල තත්ත්වයට පත් වෙලා තියෙනවා මේක මේගොල්ලන්ට රූපල් ලක්ෂ 30ක් වන්දියක් ගෙවනවා කියලා තමයි දැන් කියලා තියෙන්නේ ඒ කියන්නේ 1 කෝටි දසලක්ෂයක් ලංකාවේ මුදලින් දැන් මෙයා කල්පනා කරලා ඉන්නවා අනේ සර් අපිව අපිට මේ රුපියල් 1 කෝටි 10 ලක්ෂයක් ඉල්ලා දෙන්න. මොකද මාස 4ක් මේ අතුරු හමුදා වලට නැත්තම් නීති විරෝධී හමුදාත් එක්ක ඉඳලා එයාට දුන්න සල්ලි ටික මේ සල්ලි ටිකවත් අඩුතරම මේ මිනිස්සුන්ගේ අතට ලැබුන්නේ නැහැ. දැන් මං අන්තිමට හොයනවාන ගියාම දැන් මේක එහෙ ක්‍රියාත්මක කරන්නේ අවන්ගාඩ් කියලා කම්පැනි එකකින්. මං දන්නේ ලංකාවේ අවන්ගාඩ්ද එහෙ අවන්ගාඩ්ද කියලා. මොකද එහෙ ඉන්න අවන්ගාඩ් කම්පැනිය දෙන්නගේ නම තමයි ඩිලාන් සහ සුරේෂ්. දැන් බලන් ගියාම රුසියාවට අපේ හමුදාවේ හිටපු විරෝධාර බටයෝ විරෝධාර රණවිරුවෝ විකුණලා දෙන්නේ ඒත් බලන් ගියාම ඔහේ අවන්ගාඩ් කියලා දන්නේ ඒත් අවන්ගාඩ් එක. ඉතින් ඒකේ ඉන්න දෙන්නගේ නම තමයි මම මේ කිව්වේ එහෙ ඩීල් එක දාන කට්ටිය ඩිලාන් සහ සුරේෂ්. රුසියාවේ අවන්ගාඩ් එකක් තියෙනවනම් ඒකේ ඩිලාන් සහ සුරේෂ් කියලා කෙනෙක් ඉන්න විදියක් නැහැ වෙන නම් දෙකක් තියෙන්න ඕනේ. හැබැයි මේ අය මේගොල්ලම ට්‍රේන් කළා දින 14ක් ඒ දින 14න් පස්සේ දානවා යුද්ධෙට කෙලින්. දැන් යුද්ධෙට ගියන් පස්සේ එයාට සිද්ධ වෙන අකරතැබ්බ වලට සත පහක්වත් ගෙවීමක් නැහැ. පඩි නෑ මාස 4කින්. රුපියල් 50000යි මේ මාස 4ටම සමහර අයට හම්බෙලා තියෙන්නේ.
ගරු මන්තම ඔබතුමාට විනාඩි 2ක කාලයක්
තියෙනවා. මම කියන්න කැමති මේවත් එක්ක ඊළඟට මට මොකද මේ තව විනාඩි කීපයක් මට දුන්නොත් හොඳයි දෙන්න විදියක් ඇති මං හිතන්නේ. මේකත් එක තව මට කියන්න දෙන කාරණයක් තමයි දැන් මේ මුදල් අමාත්‍යාංශයම සම්බන්ධ ඉඳා. දැන් අද මේ ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සිද්ධ වෙමින් තිබෙන කාරණා. මේක ඉන්නවා මේ මම මේක කලිනුත් කතා කරා. මේක ඉන්නවා සාමාන්‍ය අධිකාරිතුමියක්. ඇයට සුසුකම් නැහැ. වෙලාවට නම ජයසේකර. මට නම් සුසුකම් තියෙනවා නමුත් ඇයගේ නම ජයසේකර. ඒකයි දින ප්‍රශ්නේ. දැන් ඇයව දාලා තියෙන්නේ අවුරුදු දෙකකට 2022-7-23 ඉඳලා අවුරුදු දෙකකට පරිපාලන සේවයේ දෙවන ශ්‍රේණිය තමයි තියෙන්නේ. නිකන් වැඩ බලන්න වගේ ඒවල තියෙනවා රජයේ අවශ්‍යතාවය මත. හැබැයි රජයේ අවශ්‍යතාවය මත ඇවිල්ලා ගරු මන්ත්‍රීතුමනි මම කියන්න කැමති ඇය තමන්ගේ තනි බලයට මේක පාලනය කර ගන්නට ඇවිල්ලා තියෙනවා. දැන් අද පළවෙනි වතාවට ස්පොට් ටෙන්ඩර් එකක් යනවා. ස්පොට් ටෙන්ඩර් දාන්න එපා කියලා මේ අපේ කෝප් කමිටුවෙන් බොහොම පැහැදිලිව උපදෙස් දීලා තියෙනකොට තමයි ඇය ඒක උල්ලංඝනය කරලා ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ විතරක් නෙමෙයි පෞද්ගලික නීතිඥයන් ගන්න එපා කියලා කියනකොට පෞද්ගලික නීතිඥයෝ අරගෙන එයාට ලක්ෂ ගණන් ගෙවන දැනකට දැන් මේක පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ DBJ කියන කම්පැනිය DBJ Holdings Private Limited මේක බොහොම පැහැදිලිව කියනවා අවස්සා ගණනාවකදී මේ ආයතනයට විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධ වෙලා තිබෙන පාඩුව අත වශයෙන් ගත්තම 55 වතාවක් ලොටරි ඩ්‍රෝ සදින්න බැරුව හිටියා 2022 ඉඳලා මැයි 2022 මාර්තු මැයි වෙනකල් මාර්තු 5 ඉඳලා මැයි 4 වෙනකල් 55 වතාවක් මේක හදන්න මේ ලොතරැයි අදින් ලැබීම නැති ක්‍රමයට අවසානයේ පාඩුව වෙලා තිනවා මිලියන 872.3ක්. ඒ කියන්නේ කෝටි 87ක් පාඩුයි. මේ පාඩු ලබන කම්පැනිය බ්ලැක් ලිස්ට් ගන්න කියලා තියෙද්දි මේ කම්පැනියට අද ලොතරැයි මුද්‍රණය ගන්න දීලා තියෙනවා. දැන් මේවා යන්නේ නැහැ. මොකද මේ රූපවාහිනී ආයතන වලට ඇඩ්ස් වලට සල්ලි දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. මම මේ කතා කරපු ගමන් මම ඔට්ටුවක් දානවා. පුළුවන් නම් රූපවාහිනියක් දෙකක් මේක දාන්න. දාන්නේ
නැහැ. මොකද ඒගොල්ලන්ට කාලය අවසන්යි.
හරි එක විනාඩියක් දෙන්න. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් නතර වෙනවා. ඒක නිසා මෙවැනි ප්‍රශ්න ගණනාවක් මම දැන් එකයි මේ අද කිව්වේ. තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ආයතනය සම්පූර්ණයෙන් අන්ත දූෂිත තැනට තල්ලු වෙලා තියෙනවා විතරක් නෙමෙයි මේක අද රකින්නේ මේ රටේ ඉහළම ජනාධිපති ලේකම්කාරයා ඉන්න නියදනිලධාරීක් තමයි මේක වහගෙන ඉන්නේ අද. එනිසා මම තාම ඇද්දේ නැහැ. මම මේක කාර්යය මම මතක් කරේ. ඊළඟට දිගින් දිගටම මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික මම මතු කරනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන් ඔබතුමාට මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරමි.
බොහොමත්ම ස්තුතියි. මීළඟට ගරු අශෝක අබේසිංහ මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුලාසරණ මන්තුමනි. අද ආනයන පාලක පනත ආනයන අපනයන පාලක පනත පිළිබඳ තම සාකච්ඡා කරන්නේ. නමුත් අද දවසේ උගක්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ රට යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමාව බොහොම වර්ණනා කළා. අනාගතයේදී මේ ඉදිරිපත් කරන ජොකියෙක් ගැන කතා කළා. හැබැයි මේ සියල්ලම පුස්සක් බවට පත් වෙනවා විරිඟුවක් බවට පත් වෙනවා අපි මෙතෙක් කල් මැණිකක් කියලා හිතාගත්තේ පරිඟුවක් කියලා හිතන්න වෙනවා තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේදී තුන්වෙනි ස්ථානයට පත් වෙලා මහමැතිවරණයක් තිබුණාම ඒකිනුත් තුන්වෙනි ස්ථානයට පත් වුණාම වුන්ට තේරෙයි මේ අපි මෙහෙ හිතාගෙන හිටියේ ඔක්කොම විරිඟුවක් අපි හිතුවේ මේ මැණිකක් කියලා පරිඟුවකට කියලා එසේ වෙතත් මේ වන විට අපේ රටේ අපනයන විතා ශීඝ්‍ර ලෙස කඩා වැටලා තියෙනවා අපනයනය පසුගිය වසරට වඩා පසුගිය වසරේ ඩොලර් බිලියන 13.3ක් වූ අපනයනය මේ වසරේ බිලියන 11.9ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ තුළ විශේෂයෙන්ම අපි දකිනවා මේ අපනයන කඩාවැටීම තුළ අපේ රටේ මේ වෙළඳ ශේෂය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඩොලර් බිලියන 5ක පමණ වෙළඳ ශේෂයක් තියෙනවා. මම දැක්කා ශ්‍රේයන් සේමසිංහ මැතිතුමා කිව්වා ජනතාවට ඉතිරි වී ඇති දේපළ රැක ගැනීම රජයේ අරමුණයි කියලා. හැබැයි එතුමා මං හිතන්නේ එතුමාලගේ නායකයා හිටපු නායකතුමා ඊයේ පත්තරේට විශේෂයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා එතුමා මේ ජනාධිපතිනේ ඉවර වෙනකන් රජයේ දේපළ විකුණන්න එපා කියලා එතුමා විශේෂ ප්‍රකාශයක් කරලා තිබුණා. එතකොට මේ වර්තමාන රජයේ ඇමතිවරු ඒගොල්ලෝ එහෙම තියෙද්දි එතුමා කියනවා ජනතාවට ඉතුරු වෙලා තියෙන දේපළ රැක ගැනීම තමයි රජයේ යුතුකම යත්තේ අධේ අරමුණ කියලා. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සෑම පක්ෂයකම සහය අපේක්ෂා කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ පෙරදා කිව්වා. එතකොට සෑම පක්ෂයකම සහය අපේක්ෂා කරන්නේ එතකොට එතුමාලත් එක්කම ඉන්න එතුමාලාගේ හිටපු ජනාධිපති පොජ්ජන පෙරමුණේ නායකයා කියනවා ජනාධිපතෙන් පසු නව රජයක් පිහිටවනොත් ඒ රජයේ වත්කම් විකිණීම නතර කළ යුතුයි කියලා. ඉතින් මොකද්ද මේ පරස්පර විරෝධී කතාව? ඉතින් මම හිතනවා මේ හිතාගෙන මම මේ වෙන විට මේ වගේ ප්‍රකාශ නිකුත් කරමින් යන්නේ මේ පක්ෂය ඇතුලේ තියෙන අර්බුද ප්‍රියක් පිළිවඳ වෙන්න ඇති. මොකද ඉදිරියේදී එන්නේ ජනාධිපතිණයක් එන්න තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහමැතිවරණයක් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මහමැතිවරණයක් ගැනීම සඳහා මේ ජනාධිපතිතුමාව යට යම්කිසි බලපෑමක් කරන්නද මේ වැනි දේවල් කරන්න කියලා මෙතෙක් කල් ඇස්කන් පියාගෙන ඉඳලා මේ රාජ්‍ය දේපළ ලාභ ලබන රාජ්‍ය දේපළ විකුණන්න තීන්දුව කරද්දි විදුලි බල මණ්ඩල පනතක් හදිස්සිය ගෙනල්ලා මේක විදුලි බල මණ්ඩලය ප්‍රතිවගත කරන්න යම්කිසි තීන්දුවක් ගද්දි ඒකේ විශාල වැරදි ගොඩක් තියෙනවා. එහෙම තියෙද්දි එහෙම නිකන් ඉඳලා මේ අවසාන මොහොතේ රාජ්‍ය දේපළ විකුණීම පිළිබඳව කතා කරන්නේ මේ මක්නිසාද කියලා අපිට හිතනවා. මේ ඇතුලේ තියෙන පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති කියලා අපි හිතනවා. ඒ වගේම අද කතා කරනවා, අද පනතෙන් කතා කරනවා වෙළඳ කිසුම් ගැන. අපිට වෙළඳ කිසුම් අත්‍යවශ්‍යයි. අපේ අපනයන වැඩි කර ගැනීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරගත යුතුයි. නිෂ්පාදන ආර්ථිකය තුළ දේශීය නිෂ්පාදනයට අගය එකතු කරලා ඒක ලෝක වෙළඳපොළට යන්න පුළුවන්, ලෝක වෙළඳපොළ වෙළඳ ජාලය සමග එකතු වෙන්න පුළුවන් නිෂ්පාදනයක් අපේ රට තුළ ඇති කරන්න ඕනේ, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. ඒම සඳහා අපිට වෙළඳ කිසුම් අවශ්‍යයි. නමුත් වෙළඳ කිසුම් තුළින් බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේ මෑතකදී නිකුත් කළ ආර්ථික මහබැංකු ආර්ථික වාර්තාවේ තියෙනවා පසුගිය කාලයේ අපේ වෙළඳ කිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරලා තියෙනවා. වෙළඳ කිසුම් අත්සන් කරලා තියෙන වෙළඳ කිසුම් 6කින් වෙළඳ කිසුම් 4කම අපේ අපනයනය අඩු වෙලා තියෙනවා. පසුගිය අත්සන් එක 2021ත් එක බලද්දි 0.6කින් අඩු වෙලා තියෙනවා මේ කිසුම් අත්සන් කිරීම තුළ. මේ ළඟදී අත්සන් කළා මේ තායිලන්තයේ සමග වෙළඳ කිසුමක්. ඒක කවුරුත් දන්නේ නැහැ, පාර්ලිමේන්තුවත් දන්නේ නැහැ. දැන් මේ 2018 අත්සන් කළ පසුගිය රජයේ කාලේ වර්තමාන ජනාධිපතිතුමා අගමැති වෙලා ඉඳද්දි සිංගප්පූර සමග වෙළඳ කිසුමක්. ඒ වෙළඳ කිසුමෙන් රටට වෙච්ච වාසිය පිළිබඳව අපි කියනවා රජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වෙළඳ කිසුම් වලින් අපේ රටට මේ අපනයන ආනයන අපනයනයෙන් මොකද්ද වෙච්ච වාසිය කියන එක මම හිතනවා මේ රටට ඉදිරිපත් කළොත් හොඳයි, පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළොත් හොඳයි. ඒ වගේම මෙම තායිලන්තයේ වෙළඳ කිසුම් පිළිබඳ ඒක කවුරුත් දන්නේ නැහැ. ඒ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම කළොත් හොඳයි කියලා හිතනවා. විශේෂයෙන්ම දැන් මේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක රට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මුලාසරණ මන්ත්‍රීමනි, මේ රටේ උපත් අඩු වෙලා තියෙනවා. 2022 සාපේක්ෂව උපත් අඩු වෙලා තියෙනවා. 2022 වසරේ උපත් තිබෙලා තියෙනවා 361,800ක්. හැබැයි 2023 වසරේ ඒක 268,900ට අඩු වෙලා තියෙනවා. වසරකට සාමාන්‍ය දිනකට 2022 වසරේ දිනකට උපත් තිබෙලා තියෙනවා 1,005ක්. හැබැයි දැන් 2023 වසරේ ඒක 750 දක්වා අඩු වෙලා තියෙනවා. උපත් 250කින් විතර දවසකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම මරණ වැඩි වෙලා තියෙනවා. මරණ 2023 තිබිලා තියෙන්නේ මේ 1,295,600යි 2022 1,25,334යි. 2022 1,25,334ක් මරණ තිබුණා. හැබැයි ඒක 2023 වෙද්දී 1,96,600ක් දක්වා වැඩි වෙලා තියෙනවා. දිනකට මරණ සාමාන්‍යයෙන් තිබුණේ 300 48ක් ඒ 548ක් දක්වා 200කින් පමණ වැඩි වෙලා
තියෙනවා. You have 2 minutes.
උපත් මරණ උපත් අඩු වෙලා මරණ වැඩි වෙන්න හේතුව කුමක්ද? මම මේ රටේ තියෙන ආර්ථික අපහසුතාවේ. මොකද පවුලක් ජීවත් වෙන්න 4 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන්න රුපියල් 65000ක් අවශ්‍යයි කියලා මීට අවුරුද්දකට ඉස්සෙල්ලා කිව්වා. දැන් ඒක පසුගිය දිනවල සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව කියන 103500 අවශ්‍යයි කියලා එක පවුලක් මාසයක් ජීවත් වෙන්න. 4 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන්න 65000 ඉඳන් 103000 දක්වා වැඩි වෙලා තියෙනවා. රාජ්‍යයේ ජනතාවගේ ආදායම වැඩි වෙලා නැතුව වියදම වැඩි වෙලා තියෙනවා. රටේ ජනතාවගෙන් 90%ක වියදම වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් තුළ ආණ්ඩුව පම්පෝරි ගහනවා රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා කියලා. සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නම් කොහොමද අපේ රටේ පවුල් 56 ලක්ෂයයි තියෙන්නේ 28 ලක්ෂයකට සහල් කිලෝ 10 ගානේ නොමිලේ දෙනවා. ඉතින් 1970 මේ සහල් ප්‍රශ්නේ ආවා. 1970 රටේ ජනතාවට හඳෙන් හව හාල් ගෙනල්ලා දෙනවා කියලා කිව්වා. සහල්ව ගැන තමයි ඒ දවස්වල කතා කළේ. 70 ඉඳන් සහල් ගැන කතා කරලා දැන් අවුරුදු ගානකට පස්සෙත් දැන් කතා කරන්නේ විශේෂයෙන්ම සහල් ගැන සහල් නොමිලේ දෙන එකක් ගැන. රටේ පවුල් වලින් 50%කට සහල් නොමිලේ දෙනවා නම් රටේ අරහත්වයට පත් වෙලා තියෙනවද? ඒක තමයි විශේෂ ප්‍රශ්නේ. අපේ රටේ අවුරුදු 40කට ඉස්සෙල්ලා මුණාසනවන මන්තුමනි අපේ රටේ තිබුණේ ඩොලර් බිලියන 3.5ක අපනයනයක්. ඒ වගේම බංග්ලාදේශ වල තිබුණේ 3.5ක. වියට්නාමයේ තිබුණේ 3.5ක. දැන් අවුරුදු 40කට පස්සේ අපේ රටේ අපනයනයේ ඩොලර් බිලියන 12 දක්වා පමණයි වැඩි වෙලා තියෙන්නේ. නමුත් බංග්ලාදේශ ඩොලර් බිලියන 80ක් වැඩි වෙලා තියෙනවා. වියට්නාම් ඩොලර් බිලියන 400කට වැඩි වෙලා තියෙනවා. මෙන්න මේකට හේතු හොයන්න ඕනේ. විශේෂයෙන්ම අපි ඒකයි කිව්වේ මේ නිෂ්පාදන ආර්ථිකයක් වහම ඇති කළ යුතුයි. ඒ නිෂ්පාදන ආර්ථිකය ඇති කළා ඒක දේශීය නිෂ්පාදනයේ අගය එකතු කරලා ලෝක වෙළඳ සමග තරංකාරීත්වයක් ඇති ගන්න පුළුවන්. මේක හැබැයි විදුලි බිල 1400කින් වැඩි කරලා කරන්න බෑ. විදුලි බිල 1400කින් වැඩි වීම තුළ අපනයන ක්ෂේත්‍රයට විශාල බලපෑම් වෙලා තියෙනවා. දැන් කුඩා හා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයන්ට විශාල ප්‍රශ්නයක්. 2,37,000 කුඩා හා මධ්‍ය පරිපාලන ව්‍යාපාර වැහිලා තියෙනවා. එතකොට කොහොමද අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ? එතකොට අපනයන ක්ෂේත්‍රයේ වැඩි කරන්න නැතුව මේ වෙළඳ ශේෂය අපිට මේක හදන්න බෑ. ඒක
අපනයන ක්ෂේත්‍රයේ
වැඩි කළ යුතුයි. ඒ සඳහා අපනයන සංකාරුවන් සඳහා විශාල ස්ථාන ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම අයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. මේ වෙළඳ කිවිසුම් හරහා ද්විපාර්ශ්වික කිවිසුම් හරහා දෙන බදු සහන පිළිබඳ වාර්තාවක් රටට දෙන්න කියලා පාර්ලිමේන්තුවට දෙන්න කියලා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 3 වෙනි වාරිකේ ලැබෙන්න ඉස්සෙල්ලා මේවා ලබා දිය යුතුයි. නමුත් මේක කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි කියනවා වහාම මේ ලබා දෙන්න ඕනේ. ඒ වගේම මේ රාඝවන් මන්තුමා වැඩිදි ප්‍රකාශයක් කළා. හර්ෂිත සිල්ල මැතිතුමා කිව්වේ ඉදිරි වසර 10 තුළ අපි ආර්ථික වර්ධනය 10% දක්වා වැඩි කරනවා කියලා. නැත්තම් ලබන වසරේ ආර්ථික 10% දක්වා වැඩි කරනවා කියලා එක නෙමෙයි. එහෙම ඕනෙක නුර දෙන්නවා. ඒක එකපාරට කරන්න බෑ. ඉදිරි වසර 10 තුළ ආර්ථික වර්ධනය 10% දක්වා වැඩි කරනවා කියලා තමයි හර්ෂිත සිල්ල මැතිතුමා කිව්වේ. එහෙනම් එයා අපිට කරන්න පුළුවන් ඉදිරි සමග ජන බලවේග රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10 තුළ අපි ආර්ථික වර්ධනය වැඩි කරලා 10% දක්වා වැඩි කළේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. ඒ නිසා මේ අපනයනය වැඩි කිරීම සඳහා රජයේ ක්‍රමවත් වැඩපිළිවෙළක් කරන්න ඕනේ. රට සම්පූර්ණයෙන්ම තිබුණු තත්ත්වයෙන් යම් කිසි තත්ත්වයකට පත් වුණත් රටේ ජනතාව ඉතා අපහසුයෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා ඉදිරි මැතිවරණයේදී ඔය කවුරුත් පම්පෝරි ගන්න මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන අපි හොඳට දන්නවා වර්තමාන ජනාධිපතිතුමා.
ඔබතුමාගේ කතාව අවසන් කරන කාලය
අවුරුදු 2යි. ඒ නිසා තව මාස කිහිපයකින් මේ ඔහුගේ තත්ත්වය මොකද වෙයි? 3 වෙනි ස්ථානට පත් වුණත් ජනාධිපතිනුත් මහ මැතිතුමනුත් එතකොට ඕගලන්ට සියල්ලම තේරෙයි. ඒ නිසා මම හිතනවා මේ සියලු දෙනාටම වගකීමක් තියෙනවා. හැබැයි රටේ ජනතාව ජීවත් කරවන්න මේ කාර්ය තුල යම් කිසි වැඩපිළිවෙළක් කරන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. මීළඟට ගරු වේලු කුමාර මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගෞරව சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று ஏற்றுமதி இறக்குமதி கட்டுப்பாடு தொடர்பான நிதியமைச்சினது பிரேரணையானது பேசப்படுகின்ற இந்த விவாதத்திலே எனது கருத்துக்களை முன்வைப்பதற்கு சந்தர்ப்பம் அளித்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இந்த விவாதத்தின் போது இன்று இந்த நாட்டிலே இருக்கின்ற மிகப்பெரிய தொழில் செய்கின்ற சமூகமாக இருக்கக்கூடிய பெருந்தோட்ட தொழிலாளர்கள் எதிர்நோக்கி இருக்கக்கூடிய நெருக்கடி தொடர்பாக இங்கே நான் கூற வேண்டி இருக்கின்றது. குறிப்பாக எங்களுக்கு தெரியும், கடந்த 2021 ஆண்டுக்கு பிறகு பெருந்தோட்ட தொழிலாளர்களினது கூலியானது 1% மாற்றப்படவில்லை. ஆனால் நாட்டினது பொருளாதாரம் நாட்டினது விலைமட்டம் எடுக்கின்ற போது பல மடங்குகளால் அதிகரித்திருக்கின்றது. உண்மையிலேயே இன்றைய நாடு தொங்கு பாலமாகவும் பொருளாதாரம் அதிலே நடைபயணம் செய்து கொண்டிருக்கின்ற நிலையிலும் காணப்படுகின்றது என்பதுதான் உண்மையாக காணப்படுகின்றது. அவை இவ்வாறான ஒரு சூழலிலே மூன்று வருட காலம் பெருந்தோட்ட தொழிலாளர்களினது கூலி விடயம் இழுத்தடிப்பு செய்யப்பட்டிருக்கின்றது. இந்த இழுத்தடிப்பிலே அரசாங்கம் இருந்திருக்கின்றது. இந்த இழுத்தடிப்பிலே பெருந்தோட்ட தொழிலாளரை மையப்படுத்தி அரசாங்கத்தோடு இருக்கின்ற தொழிற்சங்கங்கள் அமைச்சர்கள் இருந்திருக்கின்றார்கள். ஒரு பக்கமாக கம்பெனிகள் இருந்திருக்கின்றது. எங்களுக்கு தெரியும், 1992 அரச தோட்டங்கள் பிராந்திய கம்பெனிகளுக்கு வழங்கப்பட்டது, ஆர்பிசிகளுக்கு வழங்கப்பட்டது. அது வழங்கப்படுகின்ற போது பெருந்தோட்ட தொழிலாளர்களினது பலம் வலுவாக இருந்தது. அதே போல நாங்கள் எடுக்கின்ற போது பெருந்தோட்ட தொழிற்சங்கங்களும் வலுமிக்கதாக வந்து காணப்பட்டது. மறுபக்கம் அரசியல் பலமும் இருந்தது. அவ்வாறான ஒரு சூழ்நிலையிலே இந்த இருக்கக்கூடிய தோட்ட தொழிலாளர்களினுடைய அந்த இருக்கின்ற அடிமை கூலி முறையை இல்லாமலாக்கி, அவர்கள் கூலியாளர்கள் கூலி தொழிலாளர்கள் என்பதை ஒதுக்கி, அதற்கொரு மாற்று திட்டத்தை 1992 முன்வைப்பதற்கான எல்லா சூழ்நிலைகளும் அன்று காணப்பட்டது. ஆனால் அன்று அரசாங்கத்தோடு இருந்து அமைச்சர்களாக இருந்து 1992 இந்த அரச பெருந்தோட்டங்களை தனியார் கம்பெனிக்கு குத்தகைக்கு விடுவதற்கு ஒத்துக்கொண்டவர்கள், அது சார்ந்து அந்த தொழிலாளர்களை அதே போல அடிமை கூலிகளாக வைத்துக் கொள்ள வேண்டும் என்ற எண்ணத்திலே செய்யப்பட்ட ஒரு விடயமாக அது வந்து திட்டவட்டமாக தெரிகின்றது. அவை அதனுடைய விளைவுதான் இன்று இந்த பெருந்தோட்ட தொழிலாளர்கள் இத்தகைய ஒரு பாரிய நெருக்கடியை எதிர்நோக்கி இருக்கின்ற நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றது. இன்று என்ன, 3 கழித்து மே 1 1700 அறிவித்தார்கள். நாங்கள் சொல்வதை செய்வோம் என்றார்கள், செய்வதைத்தான் சொல்வோம் என்றார்கள். ஆனால் நேற்று முன்தினங்கள் ஆகின்ற போது தொழிலமைச்சரினால் கூறப்படுகின்றது, கம்பெனிக்காரர்கள் 1200 தான் தர ஒப்புக்கொள்கின்றார்கள், 1700 அல்ல என்றதை அவர் கூறுவது வேதனைக்குரிய ஒரு விடயமாக, வேடிக்கையான ஒரு விடயமாகவும் வந்து காணப்படுகின்றது. மறுபக்கமாக இந்த பெருந்தோட்ட தொழிலாளர்களின் குடியிருப்புகளை மாற்றி அமைத்து அவர்களினுடைய லயமறைகளுக்கு பதிலாக தனி வீடுகளை கொண்டு வருகின்ற திட்டத்தை நாங்கள் நல்லாட்சி காலத்திலே 2015 முன்னெடுத்து வந்தோம். அந்த தனி வீட்டு திட்டத்தை முன்னெடுக்கின்ற போது மிக நேர்த்தியாக வெளிப்படை தன்மையோடு அனைவரும் பொதுவான அடிப்படையிலே கவனத்திற்கொண்டு அந்த காலகட்டத்திலே இந்த வீடமைப்பு திட்டங்களை நாங்கள் முன்னெடுத்தோம். அதன் அடிப்படையிலே இந்திய அரசு மேலும் 10,000 வீடுகளை முன்வைத்து அந்த வீடுகளை பெற்றுக் கொடுப்பதற்கான அனுசரணை கொடுத்தது. ஆனால் இன்று மிக தெளிவாக நேற்று முன்தினங்களிலே நாங்கள் பார்க்கின்றோம், புகவந்தலாவ பகுதியிலே இந்திய வீடமைப்பு திட்டத்துக்கான கூறிய இவர்களை தெரிவு செய்கின்ற போது, பயனாளர்களை தெரிவு செய்கின்ற போது, இந்திய வீடமைப்பு திட்டத்துக்குரிய பயனாளர்களை தெரிவு செய்கின்ற போது அங்கே இலங்கை தொழிலாளர் காங்கிரசினுடைய பிரதிநிதிகள் வந்து, இது காங்கிரஸ் கட்டுகின்ற வீடு, நாங்கள் எங்களுக்கு தேவையானோருக்குத்தான் பெற்றுக் கொடுப்போம் என்று அராஜகமாக நடந்து கொண்டதுகளை நாங்கள் ஊடகங்களிலே காணக்கூடியதாக இருந்தது. அவை இது ஒரு வகையிலே இந்திய அனுசரணையிலே கட்டப்படுகின்ற இந்த வீடுகள் தொடர்பாக இவர்கள் செய்கின்ற அராஜகமானது ஒரு வகையிலே இந்திய அரசை அவமானப்படுத்துகின்ற, அதே போல அந்த வேலை திட்டத்தை முன்னெடுக்கின்றவர்களை அவமானப்படுத்துகின்ற செயலாக இருக்கின்றது. மறுபக்கம் நாங்கள் வேண்டுகோளை முன்வைக்கின்றோம், இந்திய அரசுக்கு, இந்திய தூதரகத்திற்கு நாங்கள் எங்களினுடைய வேண்டுகோளை முன்வைக்கின்றோம், இந்த பெருந்தோட்ட மக்களுக்காக ஒதுக்கப்பட்டிருக்கின்ற வீடுகளினது அந்த வீட்டு திட்டம் பயனாளிகள் சரியான முறையிலே தெரிவு செய்யப்பட வேண்டும், வீட்டு திட்டம் சரியானவர்கள் மூலமாக கட்டுமானங்கள் நடைபெற வேண்டும், அதற்கு வெளிப்படை தன்மையுடனான ஒரு வேலை திட்டத்தை முன்னெடுங்கள் என்ற வேண்டுகோளை நாங்கள் முன்வைக்கின்றோம். அல்லாத போது இந்த அநீதிக்கும் ஊழல்களுக்கும் அசாதாரணங்களுக்கும் இத்தகைய அடாவடித்தனங்களுக்கும் அனுசரணை அளிக்கின்ற ஒரு தரப்பாக இந்தியாவும் இருக்கின்றது என்ற ஒரு மோசமான நிலைமை மனநிலைமை மக்களுக்குள் வருவதை தவிர்க்க முடியாமல் போகும். நாங்கள் கண்டோம் ஊடகங்களிலே எங்களினுடைய பெருந்தோட்ட தொழிலாளர்கள் இது இந்திய அரசு கொடுக்கின்ற வீடுகள், அவை இதனை வெளிப்படைத்தன்மையோடு சரியாக தெரிவு செய்து வழங்குங்கள், அல்லது இது கட்சி பார்த்து தான் கொடுப்பீர்களாக இருந்தால் எங்களுக்கு தேவையில்லை என தங்களினுடைய தங்களினுடைய மனக்குறையை வெளிப்படுத்தியதை நாங்கள் கண்டோம். அவை மீண்டும் நாங்கள் வலியுறுத்தி கூறுகின்றோம். தற்போது நடைபெறுகின்ற இந்திய வேலை திட்டத்திலே தெரிவு செய்திருக்கின்ற பயனாளிகள் தொடர்பாக மீள் பரிசீலனை செய்து அது தொடர்பான வெளிப்படை தன்மையோடு ஒரு பக்கம் சாராத ஒரு ஒரு தரப்பினரது மேற்பார்வை அங்கே தேவைப்படுகின்றது என்பதை நாங்கள் வலியுறுத்துகின்றோம். குறிப்பாக நாங்கள் இந்த நுவரெலியா புகவந்தலாவையிலே இவ்வாறு ஒரு கட்சியினது இருந்த பிரதேச சபையிலே இருந்திருக்கக்கூடிய உறுப்பினர் வந்து இவ்வாறு நடந்து கொள்ளுகின்ற போது அவ்வாறு இல்லை என அறிக்கை விட்டு போதாது, ஏனென்றால் சாட்சியம் இருக்கின்றது. அதே போல கண்டி மாவட்டத்திலே புசல்லாவ கழுகல பகுதியிலே எடுத்துக்கொண்டால் அங்கே வீடுகளை ஒதுக்குகின்ற போது ஏற்கனவே வீடு உள்ளவர்களுக்கு வீட்டை ஒதுக்கி அதை வெளியாருக்கு விற்பதற்கு ஒரு வீட்டுக்கு 5 லட்சம் ரூபாய் படி லஞ்சம் வாங்கப்பட்டதுகள் பதிவு செய்யப்பட்டிருக்கின்றது. இது தொடர்பாக மக்களினது முறைப்பாடுகள் எங்களுக்கு வந்திருக்கின்றது. இந்திய தூதரக அதிகாரிகளுக்கும் அந்த முறைப்பாடுகள் வந்து சென்றிருக்கின்றது. அவை இது தொடர்பாக பரிசீலனை செய்யப்பட்டு நியாயமான முறையிலே இந்த வேலை திட்டங்கள் முன்னெடுப்பதற்குரிய வழிவகை வந்து மேற்கொள்ளப்பட வேண்டும் என்பதை நாங்கள் வந்து வலியுறுத்துகின்றோம். அவை எங்களை பொறுத்தவரையிலே எங்களினுடைய இந்த நாங்கள் பிரதிநிதித்துவம் செய்கின்ற சமூகத்தினுடைய இருக்கக்கூடிய அந்த நிலுவையில் இருக்கின்ற பிரச்சனைகள் இன்று நாங்கள் எடுக்கின்ற போது அவர்களால் தாங்கிக் கொள்ள முடியாத நிலைமைக்கு இன்று வந்து அந்த பிரச்சனைகள் வந்து வந்தடைந்திருக்கின்றது. அவை அரசு பொறுப்புடன் நடந்து கொள்ள வேண்டும். இப்போது இருக்கின்ற இந்த விளையாட்டு கேபினட் அமைச்சர்களோடு சேர்ந்து இந்த விளையாட்டு ஆளுநர்களோடு சேர்ந்து இந்த மக்களை மென்மேலும் வந்து கஷ்டத்துக்குள்ளாக்கின்ற செயற்பாடுகளில் இருந்து வெளியே வந்து பொறுப்புடன் அரசாங்கம் ஒரு தீர்வை சரியான வழிமுறையை முன்வைக்க வேண்டும் என்ற வேண்டுகோளை விடுத்து நிறுத்திக் கொள்கின்றேன். நன்றி.
பொமத்ம ஸ்தூதி கர்மந்தும இங்கிலங்கட்ட கரு ரோஹிணி குமாரி விஜயரத்ன மந்துமிய ஒத்துமையிட்ட வினாடி தாயக காலத்தி வேணும்.
ஸ்தூதி கரு முலசனை மந்திரித்துமணி அத பார்லிமெண்ட்வே சாக்காச்சாக்கரண மே யோஜனா சியல்லம ரட்டே ஆர்த்திகேட்ட ரிஜுவம பலப்பான கருணு காரணம் மே முகத்த வேணுக்கொட்ட அப்படி தானோ அப்படி பங்குலுத்துச்ச ரட்டாக் அப்பே ஹேம விழாத் அப்பே ரட்டர் தவமாத் நாயகிவாகான புலுவாங் கிரமவேதையாக நிர்மாணி கருகான பரி விழா தீரும் ஆண்டுவே எக்கம கெலவும் கரு ஹட்டியட்ட மே விழாவே இன்னே ஜாத்தியாந்தர மூல்ய அறமுதல் ஜாத்தியாந்தர மூல்ய அறமுதல சமக மே அவண்டுவ எக்கங்க ஊ கொந்தேசி சபுராலன்னட்டவாத் தவமாத் ஆண்டுவட ஹக்கியாவாக் லபில நெஹே அப்போ சத் விழா தீரும் அவம வசேன் வசர தெகாக் கத விழாத் ஏகங்கதாவியன் மத நய பிரதிவியூக கத கருணே பிலிபந்தவ ஆண்டுவே பிரகதி வாத்தாவ இத்தாமத் அசார்த்த கை கீழக தமாய் மே விழாவே கியாண்டோனி தேசிய நய பிரசஸ்தகரணே முவாவின் சிதுகரப்பு சேவக அர்த்தசாதக அறமுதல் மகிங் சேவைக்கையாண்ட லெபெண்ட திபுனு பொடிய கப்பாது கிரீமா ஏதுல சித்த விழா தீனவா ஏ பீடாவ ஏ ஆயிட்ட அது மிதிந்த சித்த விழா தீனும் ஏவகேம கௌரு கொஹம கைவாரு கெஹுவத் மதக தியாகான விதேச மூல்ய ஆயத்தனஹா த்வீபார்ஷிகவ லபாகாத் நய பிரதிவியூக கதகரணே கிரீம பிலிபந்த கிசிது சாதனீய தியுனுவாக் அத்பாத் கருகின நெஹே ஹரியட ஏ ஆண்டுவே பிரகாசன ஏ பிலிபந்தவ நிகாங் அப்பே கங்வல தீனவா துரே கஹனவா இஸ்ஸர புஞ்சி லமாய் இன்னகொட்ட பாலகிரி தோஷே அது நொவே ஹெட கியலா அன்ன ஏவகே எகக் தமாய் தியேனி அது ஆண்டுவே ஹெமோம மெத்தன கதா கரா அது தெல் போலிங் நெ கேஸ் போலிங் நெஹே எஹம கியலா ஹெபே கௌருத் கியான்னு நெஹே தெல் கேஸ் மில இஹல திபீம கென கதா கரானே நெஹே அது கௌருத் ருபியால் 114 திப்ப பெட்ரல் ருபியால் 400 வெச்சக கென கௌருத் கதா கரே நெஹே ஏ வகேம ருபியால் 1400 திப்ப கேஸ் எக ருபியால் 4000ட வடா நெகல தீனவா கியனக அது கதா கரே நெஹே ஏ வகேம மே ரட்டே ஜனகஹனின் 70%க் தவங்கே எக வேலக் அதேர்லா தீனவா கியனக மே ஆண்டுவ கதா கரானே நெஹே ஏ வகேம நவத்தலா தீன நய ஆபஹோ கெவன்ன படங்க அத்தோத் ஆர்த்திகேட்ட மொகத்த வென்னே கியனக கென கதா கரானே நெ நய கெவன்ன அவசியக்கர்ண டொலர் உற்பாதனே கரகன்ன ஆகாரே பிலிபந்தவ பெஹதிலி செலஸ்மாக் மே பார்லிமேந்துவட்ட எதிரிபாத் கரானே நெஹே එවගේම ඒ සඳහා අවශ්‍ය කරන අපනයන ආදායම වැඩි කරගන්න. මාර්ග මොනවද ඒවා ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්නේ නැහැ. මීට කලින් කතා කරපු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා කතා කරා අපනයන ආදායම කඩාවැටලා තියෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ තමන්ගේ කර්මාන්ත යළි ආරම්භ කරගන්නට වැඩපිළිවෙලක් සකස් කරලා දීලා නැහැ. මේ ඒ වගේම රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වෙච්ච ඇඟලුම් කර්මාන්ත ශාලා වැසියාම සහ ඒවා වෙනත් රටවල් වලට විතැන්වීමට පියවර ගන්න වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට මේ වෙනකොට සකස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒවා තුල අහිමි වෙච්ච රැකියා ලක්ෂ ගණනක් යළි ලබා දෙන්නට මේ ආණ්ඩුවේ මැදිහත් වීම සහ ඒකේ ක්‍රමවේදය මොකක්ද කියන එක මේ රාජ්‍ය මේ වෙනකම් ප්‍රකාශ කරලා නැහැ. විදුලි බිල වැඩි කිරීම, ඒ වගේම ජල බිල වැඩි කිරීම, වෙනත් සේවා ගාස්තු වැඩිවීම තුළ අධික පිරිවැය තුළ නිෂ්පාදන කර්මාන්ත බිඳ වැටීම මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම තමයි මේ වතුර බිල අද සාමාන්‍ය පුද්ගලයෙකුට දරා ගන්න බෑ. මේ විදුලි බිල අද සාමාන්‍ය පුද්ගලයෙකුට දරා ගන්න බෑ. එහෙම තත්ත්වයක් තියෙනකොට ඩොලර් උත්පාදනය කරන්නේ මොන ආකාරයටද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම උත්පාදනය කරන්නට නිෂ්පාදනයේ වැඩිකොට ව්‍යවසායකයන් තුලින් බදි ලබා ගැනීම වෙනුවට රජයේ සේවකයන් මත, එහෙම නැත්නම් පෞද්ගලිකාංශයේ සේවකයන් මත ඍජුහා වක්‍රබදු පනවමින් ආණ්ඩුව අයවැය කළමනා කරන්නට කරන උත්සාහය තුලින් දිගින් දිගටම සිදුවෙන්නේ රටේ ආර්ථික අර්බුදයේ තුල නිසි මූල්‍ය ප්‍රතිපත්ති නොමැතිකම නිසා තව දුරටත් රට අගාධයකට යාම පමණයි කියන එක තමයි මේ වෙලාවේ කියන්න ඕනේ. ඒ නිසා අද අවශ්‍යව තියෙන්නේ ඵලදායිතාවයේ සහ කාර්යක්ෂමතාවයේ ඉහළ නැංවීමයි. නමුත් අද වෙනකොට ඒක සිද්ධ වෙනවද, මේ පහුගිය කාලවල වෙච්ච අයවැය තුල ඒවා සිද්ධ වුණාද කියන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. ඊළඟට සේවා හා භාණ්ඩ මිල නිෂ්පාදන පිරිවැය මත පනවලා තියෙන අසීමිත බදු ප්‍රතිපත්තීන් මත එවන්නක් සිදු කිරීම තුළ යනු සැබවින්ම ප්‍රාතිහාර්යක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ මොහොතේ ආණ්ඩුව සිද්ධ කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙවෙයි, ආර්ථිකය පිළිබඳ නිර්මාණය කරපු බොරු තුලින් අනාගතයේ මැතිවරණ ජයග්‍රහණ සඳහා ආර්ථික මිත්‍යාවක් සමාජගත කරන්න විතරයි. හැබැයි ජනතාව දන්නවා අද ඒගොල්ලන්ගේ බත්පතට මොකද්ද වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ පඩිපතට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඩොලරේ අගේ පහත වැටෙද්දී උද්දමනේ අඩු වෙනවා කියලා රජයේ පුන පුනා කියද්දී ඒ තුලින් ලැබෙන ප්‍රතිලාභ ජනතාවට නොලැබෙන්නේ ඇයි කියන එක මේ පාර්ලිමේන්තුවෙන් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඩොලර එක අඩු වෙලා තියෙනවා, හැබැයි ඒ අඩු වෙච්ච මිලට ගෙන්නන ඉන්ධන මිල අඩු වෙන්නේ නැහැ. මේ කතාව බුද්ධිමත්ව විමසා බලන්නට, ආණ්ඩුවේ මුසාවාද පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මම හිතනවා මේ රටේ ජනතාවට සෑහෙන බව මම මේ වෙලාවේ අවධාරණය කරන්න ඕනේ. වර්තමාන ආණ්ඩුව ක්‍රියා කරන්නේත් සිතන්නේත් Taman කරන කියන දේ ජනතාව පිළිගන්නට ඕනේ, ඒ කියන බොරු මේ ජනතාව පිළිගන්නට ඕනේ කියන තැනක ඒ අය ඉන්නවා කියන බවක් තමයි අපිට පේන්නේ. ඒ වගේම මේ මඟ හැර වෙන මඟක් නැහැ කියන එක තමයි ඒ හැමදෙනාම කියන්නේ. ඒ වගේම අපි දකිනවා මේ පීඩනය දරා ගන්නට බැරුව තමන්ගේ අයිතීන් ඉල්ලලා පාරට මිනිස්සු බහිනවා අපි මේ වෙලාවේ දකිනවා. රැකියා විරහිත තරුණ තරුණියෝ මේ දවස්වල අපි දකිනවා පාරට බැහැලා තමන්ගේ රැකියාවක් ඉල්ලනවා. මේ රටේ තරුණ ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් මේ රටේ ආර්ථිකයට දායක කරගන්න වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට තාමත් සකස් කරගන්න බැරි වෙලා තියෙනවා. එකම ප්‍රතිපත්තිය තමයි ඍජුහා වක්‍ර බදු මගින් මේ ජනතාව හූරා ගැනීම. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ලැබෙන නැතුව ලත වෙන ජනතාව පාරට බහිද්දී කරන එකම දේ තමයි මර්ධනය. මේ රටේ ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ විශේෂයෙන්ම අද මන්ද පෝෂණය ඉතාමත් ඉහළට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ සහ ගර්භණී මව්වරුන්ගේ පාසල් අතහැර යන ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. පාසල් සඳහා දරුවන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පොතපත මිලදී ගැනීමට තියෙන අපහසුතාවය නිසා අද බුද්ධි ගලණේ ඉතාමත් ඉහළ තත්ත්වයක පවතිනවා කියන එක ඒ පිළිබඳව තතු දන්න අය හොඳ ආකාරව දන්නවා. ඉතින් මේවට විරුද්ධව පාරට බහිනකොට ආණ්ඩුව කරන්නේ ඒගොල්ලන්ගේ නීතිමය බලය යොදවාගෙන මේ පිරිස් මර්ධනය කිරීම පමණයි. ඉතින් ඒ මර්ධනය තුලින් මේ රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එක ආණ්ඩුව තීරණය කරන්න ඕනි, මීට වඩා හිතලා බලන්න ඕනි කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න ඕනි. ඊළඟට නීතිකව හෝ අනීතිකව හෝ තවත් කාර්යයක් සඳහා ඒ නීතිය භාවිතා කරනවා ඒ වගේම තමන්ගේ ගජ මිතුරන්ට අවශ්‍ය කරන දේ ලබා දෙන්නත් ඒගොල්ලන්ගේ නීතිය භාවිතා කරනවා කියන එක අපිට පේනවා. ඒ වගේම තමයි බ්‍රසීලයේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මිතුරන්ට සැමදේ ප්‍රතිවාදීන්ට දැඩි නීති. අද මේ ආණ්ඩුවත් ඒ පත්වයට පත් වෙලා තියෙනවා. එනිසා මේ පාර්ලිමේන්තුව තුළ අපි කුමන නියෝග අනපලත් සම්මත කළත් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ඉහළ නංවන්නට ඒවා කොතෙක් දුරට උදව් වෙලා තියෙනවද කියන පිළිබඳව හොයන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපි අනුමත කරගන්න මේ පාර්ලිමේන්තුවේ කාලය වැය කරන එකේ ඵලයක් තියෙනවද කියන එක අපි හිතන්න ඕනේ. ඒ වගේම ඒ සම්මත කරන අනපනත් තුලින් අපිට අපේ රටේ සම්පත් අහිමි වෙනවා නම් ඒ අනපනත් වලින් ඇති ප්‍රයෝජනයක් තියෙනවද කියන එක අපි හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ සම්මත කරන අනපනත් වලින් කෙටි පැලැස්තර විසඳුම් පමණක් ලබා දීලා දිගු කාලීන ගැටලු මේ රටේ අනාගත පරම්පරාවට ඉතුරු කරනවා නම් මේ අපි සාර්ථක මිනිස්සුද කියන එකත් අපි අපිට ඇඟිල්ල දික් කරලා බලන්න ඕනේ. මම අවසාන වශයෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුවේ පාලනය සීතාම්බ සලු පැලඳගෙන ඉන්න පාලකයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් කියලා. මොකද මේ රටේ වෘත්තිකයෝ සතුටින් නැහැ, තෘප්තිමත් නැහැ. මේ රටේ ගොවියෝ සතුටින් නැහැ, තමන්ගේ නිෂ්පාදනවලට නිසි මිලක් නැහැ. මේ රටේ තරුණයන් සතුටින් නැහැ, මේ රටේ මව්වරු දරුවෝ සතුටින් නැහැ, තෘප්තිමත් නැහැ. එහෙමනම් මේ ආණ්ඩුව සාර්ථකයිද කියන එක මේ ආණ්ඩුවේ තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්න කියලා කියනවා. ඒ නිසා මේ රටට අවශ්‍ය කරන්නේ මේ විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් සහිත නව ආණ්ඩුවක් කියන එක මම මේ වෙලාවේ අවධාරණය කරනවා. මොකද ඒක ඇර වෙන විසඳුමක් නැහැ. අවසාන වශයෙන් තව දවස් කීපයකින් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් වෙනවා. දවස් 75කින් විතර සැප්තැම්බර් 21 28 වගේ කාලවල ජනාධිපතිවරණයේ තියෙයි. හැබැයි අපි කියන්න ඕනේ අලුතින් පත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ රටේ ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ගේන්න මොන විදිහටද ඒ අයගේ තියෙන්නේ කියන එක පිළිබඳව මේ රටේ ජනතාව නිවැරදිව හිතන්න ඕනි කියන එක මම කියනවා. මොකද එහෙම නොවුනොත් අපි කබලෙන් ලිපට වැටෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩි කියන්න ඕනේ. මොකද අර අපි දැක්කා මේ අය හැම වෙලේම කියන්නේ උද්ධමනයේ අඩුයි, ඩොලර් එක අඩු වෙලා තියෙනවා, මිල ඔය ආදි වශයෙන් පම්පෝරි ගණනාවක් කතා කරනවා.
හැබැයි ඔබතුමියගේ කාලය
අවසන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොටත් ඔය කියන දේවල් තිබුණා. නමුත් ඒ අයගේ නිවැරදි ප්‍රතිපත්තියක් නැති නිසා මේ රටේ ජනතාව පාරට බැස්සා, පෝලිං වලට යන්න වුණා, බඩගින්නේ මැරෙන්න වුණා, මේ වගේ දේවල් වුණා. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඊළඟට පත්වන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න මොන විදිහටද බලපාන්නේ කියලා අපි දැක්ක. ලාල්කාන්ත හිටපු මන්ත්‍රීතුමා කියනවා අධිකරණ බලය ගමට දෙනවා කියලා. එහෙම ගමට දුන්නොත් මේ පාරට බහින කණ්ඩ නැතුව පාරට බහින ජනතාවගේ ඔලු ගෙඩි එහෙම අර එදා 88 89 කාලේ වැටවල් වල ඉනිවල ගැහුවා වගේ තත්ත්වයක් එදාට ඒ අය අධිකරණ බලය පාවිච්චි කරලා ආණ්ඩුව විශ්ෙන් රටේ ජනතාව මර්ධනය කරන්නට කටයුතු නොකරනු ඇතැයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඊළඟ මේ පාර්ලිමේන්තුවේ ගන්න තීන්දුව තීරණ සඳහා මන්ත්‍රීවරු හැටියට අපි වගේ කියන්න ඕනේ වගේම රටක් ගැන ගන්න තීන්දුවල්දී මේ රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත්ව තීරණ ගැනීම ඒ අයගේ වගකීමක් හැටියට මතක් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
Thank you very much.